ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි සූදානම් වෙමු. එහෙමනම් ලෝකයේ මේ වෙනකොට වාර්තාවන අලුත්ම තත්ත්වෙත්ති කතා බහ කරන සිකුරාදා අපේ වැඩසටහනේ විශේෂිත විශේෂාංගය ලොව වටා අපේ සතියේ විදේශ විත්ති සමාලෝචනය. සුපුරුදු පරිදි තොරතුරු වාර්තාකරණයට දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ FP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි බොහෝ වෙලාවට මේ විශේෂාංගෙන් ශ්‍රී ලංකාවට අදාළ වෙන විශේෂිත කාරණා තියෙනකොට අපි ඒවා මුලට අරගෙන ප්‍රමුඛයෙන් ඒ සම්බන්ධව කතා බහ කරනවා. මොකද අපි කොයිතරම් දේවල් කතා බහ කළත් අපේ මව්බිමේට හා සම්බන්ධ යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව දැනගැනීමට අපේ ජනතාව බොහෝ උත්සුක වෙන නිසා. අමල් අපිට වාර්තා වෙනවා මේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල යම් හිඟයක් පවතින නිසා යම් විදේශ ණයක් ලබා ගන්නට සූදානමින් සිටිනවා. මෙයට ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමේ දළදේශීය නිෂ්පාදනයක් තියෙන බංග්ලාදේශය වගේ රටවලුත් සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. මොකක් තමයි මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය ශ්‍රී ලංකාවේ මේ විදේශ සංචිත හා සම්බන්ධව? එතකොට බංග්ලාදේශය වගේ රටක් මෙතනට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඔව් දිලුක්ෂි, ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මෑතකදී බංග්ලාදේශයේ සංචාරයකට ගියා, දෙදින සංචාරයකට. ඒ අවස්ථාවේදී ඔහු කර ඉල්ලීමක් අනුව තමයි බංග්ලාදේශයේ දැන් එකඟ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක විතර ණය ආධාරයක් ලබා දෙන්න. ඉතින් මෙතන ඇත්තටම විශේෂත්වය තමයි බංග්ලාදේශය ඔබ කලින් කිව්වා වගේ දළජාතික නිෂ්පාදනය පැත්තෙන් බැලුවොත් ශ්‍රී ලංකාවේ දළජාතික නිෂ්පාදනයට වඩා හරි අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ඔවුන්ට තියෙන්නේ. ශ්‍රී ලංකාවේ දළජාතික නිෂ්පාදනය ඩොලර් 4000කට කිට්ටුයි. නමුත් බංග්ලාදේශයේ ඒක ඩොලර් 1800කටත් වඩා අඩුයි. ඉතින් එවැනි තත්ත්වයක් තිබියදී බංග්ලාදේශයේ මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාවට මේ විදිහට ණය මුදලක් දෙන්න. මේ ණය මුදල මාස 3ක කාලයකටත් එය 4%කට ආසන්න පොලියකට ලබා දීමටත් ඔවුන් තීන්දුව කළා තියෙනවා. මෙතන විශේෂ ලක්ෂණය තමයි ඇත්තටම සමස්තයක් හැටියට ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම ලංකාවට වඩා අඩු වුණාට මේ වෙනකොට බංග්ලාදේශයට ඩොලර් බිලියන 45ක විතර විදේශ සංචිත හිමි. ඉතින් ඒ පැත්තෙන් බලුවාම ඔවුන් ශ්‍රී ලංකාව වගේ 10 ගුණයක් විදේශ සංචිත බංග්ලාදේශයේ සතුව තියෙනවා. ඉතින් මේ විදේශ සංචිත වලින් කොටසක් තමයි ඔවුන් ආයෝජනය කරන්නේ ශ්‍රී ලංකාවට ණයක් ලබා දීම සඳහා. ඉතින් මේ කටයුත්තේදී මීට කලින් ශ්‍රී ලංකාව මේ විදිහටම දැනට ශ්‍රී ලංකාව මුහුණ පහලා තියෙන ඉතාමත්ම උග්‍ර විදේශ විනිමය අර්බුදයේ මැද්දේ නොයෙකුත් මිත්‍ර රටවලින් මේ විදිහට ණය ආධාර ඉල්ලමින් තියෙනවා. ඉතින් මේ වෙනකොට දැනට චීනය සහ දකුණු කොරියාව මේ වගේ ණය ආධාර දෙකක් ලබා දීලා තියෙනවා. ඒ ආධාර දෙකෙන් ඩොලර් මිලියන 2500ක විතර මුදලක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා දකුණු කොරියාවෙනුත් චීනයෙන්. ඊට අමතරව අනෙකුත් මිත්‍ර රට හැටියට බංග්ලාදේශයෙන් මේ මුදල ලබා දීමට බංග්ලාදේශයේ මහ බැංකුව කැමැත්ත පළ කළා කියලා සඳහන් වෙනවා. ඉදිරි බොහෝ විට ඉදිරි දින කිහිපයේදී මේ මුදල ශ්‍රී ලංකාවේ රජයට බැර කිරීමට නියමිතයි.
අමල්, එතකොට දැන් ලංකාවේ විදේශ සංචිතවල මෙතරම් අඩුවක් සිදු වෙන්නට බලපාපු කාරණා පිළිබඳවත් වාර්තා වෙනවද?
ඔව් නිර්ලක්ෂි, ප්‍රධාන වශයෙන්ම කෝවිඩ් වසංගතයත් ඒ වගේම 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් පසුවත් ලංකාවට එන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉතාමත්ම පහත් මට්ටමකට වැටුණා. 2020 මාර්තු විතර ඉඳලා සංචාරක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම නතර වෙන තත්ත්වයට පත් වුණා. ඉතින් වසරකට සංචාරක ව්‍යාපාරය තුලින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 3500ක විතර ආදායමක් ලැබුණා. ඒ ආදායමෙන් අතිවිශාල ප්‍රමාණයක් අහිමි වුණා මේ කොවිඩ් වසංගතය නිසාත්, ඒ එක්කම පාස්කු ප්‍රහාරයත් නිසා. ඒ ඊට අමතරව ශ්‍රී ලංකාවේ අපනයනවලට යම් කිසි පසුබැස්මක් සිද්ධ වුණා මේ කොවිඩ් වසංගතය නිසා. ඊට අමතරව ශ්‍රී ලංකාව පිටරටින් ගෙන්නන භාණ්ඩවල ඒ සඳහා ගෙවිය යුතු මුදලත් වැඩි වුණා. මොකද ශ්‍රී ලංකාව විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය නිසා සෞඛ්‍ය අංශයට ආධාර දේවල් ශ්‍රී ලංකාවට ආනයනය කරන්න සිද්ධ වුණා. ඊට අමතරව ශ්‍රී ලංකාව වාර්ෂිකව ගෙවන්න තියෙන ණය වාරික ඒවාවල වැඩිවීමකුත් ගිය අවුරුද්දේ ඉඳලා දකින්න පුළුවන්. ගිය අවුරුද්දේ බොහෝ වෙලාවටම වාර්තාගත විදිහට ඩොලර් මිලියන 4500ක් විතර වාර්ෂිකව ගෙවන්න සිද්ධ වෙලා තිනවා ශ්‍රී ලංකාවේ ණය වෙනුවෙන්, ණය සහ ගෙවන්න තියෙන පොලිය සම්බන්ධයෙන්. ඒ විදිහට විශාල ලෙස විදේශ විනිමය රටින් පිටට ගලා යෑම නිසා තමයි මේ විදිහට ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වගේ ඉතාමත්ම උග්‍ර විදේශ විනිමය හිඟයකට මූණ පාන සිද්ධ වෙලා තියෙනවා.
දැන් මේ ණය මේ කරන්සි ස්වැප් එක සිද්ධ වෙන්නේ කොච්චර වගේ කාලයකට වළංගුවදම?
ඔව්, මෙතන මූලිකව වුන් මාස 3කට තමයි මේ කරන්සි ස්වැප් එක ලබා දීලා තියෙන්නේ. ඒ කරන්සි ස්වැප් එකක් කියලා කියන්නේ බංග්ලාදේශයේ ලබා දෙන මේ මුදල ශ්‍රී ලංකාවේ සංචිත හැටියට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ එකඟ වෙච්ච පොලිය අනුපාතය මත ශ්‍රී ලංකාවට නැවතත් අවශ්‍ය නම් මේ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මුදලෙන් ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදේශ සංචිත අඩු වෙච්ච වෙලාවක, රටකට විදේශ සංචිත පිළිබඳ අර්බුදයක් තියෙන වෙලාවට තමන්ගේ රටේ මුදලින් මේක කිටි කාලිනව පියවීමට තමයි මේක තියෙන්නේ. මාස 3කට ලබා දුන්නට බොහෝ වෙලාවට විලක්ෂ මේක තවත් මාස 3කට හෝ අවුරුද්දක් දක්වා දීර්ඝ කිරීමේ හැකියාවක් තියෙනවායි කියලා තමයි වාර්තා වෙන්නේ.
ඔබට මතක ඇති අපි මීට ටික කාලයකට කලින් කතා බහ කළා ඇමරිකාවේ යම් විශේෂිත අවධානයක් තියෙනවායි කියලා. මේ කොරෝනා වෛරසය ඇත්තටම ආරම්භ වෙලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි සොයාබැලීමක් කරන්න. හැබැයි මෙතනදී යම් විශේෂිත දෙයක් සිදු වුණා. ලෝකයේ බලවත් රටවල් කිහිපයක්ම මේ සම්බන්ධයෙන් උනන්දු වෙන්න හිටියා. ඊට පස්සේ හැබැයි ඒ පන්දුව පාසුනේ ඔස්ට්‍රේලියාව දිහාවට. ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා බොහොම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා මේ කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කරන්නට ඕනි කියලා. මේ ප්‍රකාශයට චීනයේ දැඩි ලෙසින් උරණ වුණා. මෙය මූලික කරගෙන ඔස්ට්‍රේලියාවත් චීනයත් අතර රාජතාන්ත්‍රික වශයෙන් යම් නොහොඳ නෝක්කඩුවක් ඇති වුණා. ඔබ දන්නවා පසුගිය කාලවක් වානුවේදී අපිත් දිගින් දිගටම තොරතුරු වාර්තා කළා යම් යම් සීමා කිරීම් පැනවුණා ආනයන අපනයන භාණ්ඩවලට රාජ්‍යයන් දෙකට මේ සම්බන්ධයෙන් යම් බලපෑම් සිදු වුණා විවිධාකාරයෙන්. දැන් ඊට පස්සේ කොහොම හරි ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් කිසි කණ්ඩායමක් ගිහිල්ලා තිබුණා චීනයේ වූහාන් නගරයට පවා ගිහිල්ලා මේ තොරතුරු හෙව්වා. ඇත්තටම චීනයේ යම් කිසි පරීක්ෂණාගාරයකින් පිටවුණු විස බීජයක් කරහා මේක ආරම්භුණාද නැත්නම් මේක මේ ස්වාභාවිකව හටගත් එකක්ද මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද දෙයක්ද මෑන් මේඩ් එකක්ද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා. එහි ප්‍රතිඵල පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම අවසන් ප්‍රතිඵලය මගින් හෙළිදරව් කිරීමක් කළේ මේක මේ සතුන් මගින් ආරම්භ වුණ එකක් මෑන් මේඩ් වෛරස් නෙමෙයි කියලා. දැන් ආයෙත් අපිට ඇමරිකාව පැත්තෙන් ඇහෙනවා නව ජනාධිපතිවරයා යටතේ. දැන් ඔය කලින් කතාව සිදු වුණේ කලින් ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාලයේදී. දැන් අලුත් ජනාධිපතිවරයා ජෝ බයිඩන්ගෙත් ඔන්න සූදානමක් තියෙනවා කියලායි අපිට තොරතුරු වාර්තා වන්නේ. කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳව තොරතුරු හොයන්න. මොකක්ද මල් ඒ සම්බන්ධයෙන් අපිට ඇමරිකාව පැත්තෙන් දැන් අලුතින්ම වාර්තා වන තොරතුරු?
ඔව් දිලක්ෂි, දැන් බයිඩන් ජනාධිපතිවරයා ඔහුගේ බුද්ධි අංශවලට නියෝගයක් ලබා දීලා තියෙනවා දින 90ක් ඇතුළතදී ඔහුට වාර්තාවක් ලබා දෙන්න කියලා මේ වෛරසයේ ආරම්භය කොහෙද කියලා. මේ අපි දන්නවා මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම චෝදනාවක් එල්ල කරා ඒ වූහාන් වල තියෙන වෛරස් පිළිබඳ රසායනාගාරයෙන් මේ වෛරසය වැරදීමකින් හෝ පිටවෙලා එතනින් තමයි මේක ආරම්භ වුණේ කියලා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙම කිව්වට බොහෝ දෙනෙක් ඒක ප්‍රතික්ෂේප කරා. මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇත්තම ඒ අවස්ථාවේ දෝෂාරෝපණයක් කරා කිසිම සාක්ෂියක් නැතිව මේ විදිහට චෝදනා කිරීම වැරදි කියලා. නමුත් දැන් බයිඩන් ජනාධිපතිවරයාත් මෙතනදී අපි කියනවා මේ ලැබ් ලීක් තියරි, එහෙම නැත්නම් මේ රසායනාගාරයෙන් මේක පිට වුණා යයි කියන ඒ කාරණාව සම්බන්ධයෙන් සොයලා බැලීමට තමන්ගේ ඒ බුද්ධි අංශවලට නියෝගය දීලා තියෙන්නේ. විශේෂයෙන්ම රට පුරාම, ඒ කියන්නේ ඇමරිකාවේ මහජන මතය දැන් බොහොම ප්‍රබලව ගොඩනගෙනවයි කියනවා. මේක ඇත්තටම චීනයේ රසායනාගාරයක තමයි ඇත්තටම මේක ඇති වුණේ කියලා. මේ ඊට අමතරව චීනයත් ඇමරිකාවත් අතර වෙළඳාම සම්බන්ධයෙන් දැන් උග්‍ර අර්බුදයකට ඔවුන් මුහුණ පාලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාලය යටතේ සීතල වෙළඳ යුද්ධයක් පැවතුණා. ඉතින් ඒක තවත් බයිඩන් ජනාධිපතිවරයා යටතේ ඒක උත්සන්න වෙන බවක් පෙනෙන්නට තියෙනවා. ඉතින් එක අතකින් වෙළඳාම පැත්තෙන් දෙරට අතර අර්බුදයක් හටගෙන තියෙන අතරතුරේ දැන් බයිඩන් ජනාධිපතිවරයා මේ වෛරසයේ පිළිබඳ මාතෘකාව නැවතත් කරලියට අරගෙන ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න කියන එක සම්බන්ධයෙන් මේ දෙරට අතර රාජතාන්ත්‍රික මට්ටමින් විශාල අර්බුදයක් මතුවලා තියෙනවා. මේකට චීනය බොහොම දැඩිව විරෝධය පළ කරලා තියෙනවා. අර ඔබ කිව්වා වගේ ඔස්ට්‍රේලියාව සම්බන්ධයෙන් චීනය නොයෙකුත් පියවර අරන් තිබුණා ඔස්ට්‍රේලියාවට විරුද්ධව. ඒ වගේම තත්ත්වයක් දැන් ඇමරිකාව සම්බන්ධිනුත් ඇති වෙන බවක් තියෙනවා. මොකද චීනය බොහොම තදින්ම බයිඩන් ජනාධිපතිවරයා විවේචනය කරමින් කියලා තියෙන්නේ. මේ කාරණාව සම්බන්ධයෙන් මෙතන මේ දේශපාලන කටයුත්තක් සිද්ධ වෙන්නේ විද්‍යානුකූලව පදනමක් මේ චෝදනාවට නැtei කියලා. මොකද මාර්තු මාසෙ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ගිහිල්ලා වුහාන් වල මේ පරීක්ෂණය කරලා ඔවුන් යම් යම් නිගමනවලට ඇවිල්ලා තිබුණා. මේ පරීක්ෂණාගාරයෙන් මේ වෛරසය කාන්දු වුණා කියන ඒ අදහස ප්‍රතික්ෂේප වෙන විදිහට තමයි මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම ඔවුන්ගේ අවසාන වාර්තාව ලබා දීලා තිබුණේ. නමුත් දැන් ඇමරිකාවෙන් චෝදනාවක් එල්ල වෙනවා ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමටත් ඔවුන්ට අවශ්‍ය විදිහට වුහාන් රසායනාගාරයේ ඔවුන්ට ඒ දත්ත ලබා ගැනීමට සහ ඒ තමන්ගේ විශ්ලේෂණ කටයුතු සඳහා ඔවුන්ට නිදහසක් තිබුණේ නැහැ කියලා. ඉතින් ඒ අනුව තමයි මේ කාරණාව නැවතත් කරලියට එන්නේ. මේක දැන් ඇත්තටම චීනය සහ අනෙකුත් බටහිර රටවල් අතර අලුත්ම අර්බුදයක් නිර්මාණය වීමට මේක හේතු වෙලා තියෙනවා.
අපි මීළඟට අවධානයට ලක් කරමු මේ සතිය පුරාම ලෝකයේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය මගින් දිගින් දිගටම වාර්තා කරපු කාරණාවක්. එක්තරා ජනමාධ්‍යවේදියෙක් පිළිබඳව තොරතුරු වාර්තා කළා. ග්‍රීසියේ සිට ලිතුවේනියාව කරා යන ගමන අතරතුරේදී බෙලරූස්වලදී හදිසියේම ඔහු ගමන් ගත් ගුවන් යානයේ ගොඩබස්සලා මේ මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගත්තා. රෝමන් පොටසවිච් කියන මේ මාධ්‍යවේදියා. මොහු මේ ආකාරයෙන් හදිසියේම මේ ගුවන් ගමනට බාධා පමුණුවමින් හදිසියේම බෙලරූස් කියන රාජ්‍යයට ගොඩබස්වලා මොහු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මානව හිමිකම් සංවිධානය ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය දැඩි ලෙසින් මේ වෙනකොට බෙලරූසියාව සහ ඒ වගේම එහි ජනාධිපතිවරයා ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝව විවේචනය කරමින් තියෙනවා මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කියලා. අමල්, මේ රෝමන් පොටසවිච් මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැත්තේ ඇයි? එතකොට බෙලරූස් රාජ්‍යයේ පාලන තන්ත්‍රය පිළිබඳව තියෙන මතවාද මොනවාද මේ වෙනකොට? මොකක්ද මේ සිදුවීමට හේතුපාදක වෙන කරුණු? මේ දේවල් පිළිබඳව අපි සවිස්තරාත්මකව තොරතුරු කතා බහ කරමු ඊළඟට.
ඔව් දිරුචි, දැන් බෙලරූස් රාජ්‍යයේ පහුගිය අවුරුදු 27ම පාලනය කරන්නේ ලුකෂෙන්කෝ ජනාධිපතිවරයා. ඔහුගේ පාලන තන්ත්‍රයට විරුද්ධව රට තුළ බොහෝ විට විරෝධතාවයන් මතුවලා තිබුණා. නමුත් ඒවා මැඩ පැවැත්වීමට ඔහු දැඩි ලෙස ක්‍රියා කළ තිබුණා. ඉතින් ලුකෂෙන්කෝ පාලනයට එරෙහිව රට ඇතුළෙත් රටෙන් පිටත ඉඳලත් නොයෙකුත් විරෝධතා සංවිධානය කරනවා තියෙනවා කියලා චෝදනාවක් එල්ලවලා තිබුණා. මේ මෑත කාලයේ තිබිච්ච ප්‍රධානම වශයෙන් ගත්තු විශාල සංඛ්‍යාවක් සහභාගී වෙච්ච විරෝධතා රැලි බොහොමයක් සංවිධානය කරන්න මේ මාධ්‍යවේදියා සහයෝගය දුන්නා. එහෙම නැත්නම් ඔහු නායකත්වය ගත්තයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඔහු මේ ටෙලිග්‍රෑම් කියන මොබයිල් ටෙලිෆෝන් ඇප් එක හරහා ලුකෂෙන්කෝ ජනාධිපතිවරයාට විරුද්ධ කණ්ඩායම් එක්රැස් කිරීමට කටයුතු කළයි කියලායි චෝදනා කළ තියෙන්නේ. ඉතින් මේ අවුරුදු 26 ප්‍රොටසෙවිච් ඔහු ග්‍රීසියේ සිට ලුතුවේනියා දක්වා තමන්ගේ රුසියන් ජාතික ඒ පෙම්වතියත් සමග බෙලරුස් රාජ්‍යයේ උඩින් රයන්යා ගුවන් යානයකින් ගමන් කරන අතරතුරේදී බෙලරුස් රාජ්‍යයේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් මේ රයන්යා ගුවන් යානය බෙලරුස් රාජ්‍යයේ තුල ගුවන් තුටුපලකට බස්සවන්නට නියම කරලා තිබුණා. ගුවන් යානය බැස්සුවට පස්සේ ඒ ගුවන් යානය ගමන් කරමින් සිටපු රෝමන් පොටසෙවිච් සහ ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට අරගෙන තිබුණා. දැන් මේ ගුවන් යානය බස්සවලා තිබුණේ බෙලරුස් රාජ්‍යයේ මේ ගුවන් යානයේ නියමුවාට කියලා තිබුණා. ඒ ගුවන් යානයේ බෝම්බයක් තියෙනවා, ඒ නිසා මේ වහාම ගුවන් යානය ගොඩ බස්සන්නයි කියලා. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ රටවල් මේක දකින්නේ ගුවන් යානා මංකොල්ලයක් හැටියටයි. ඉතින් ඒ නිසා ඔවුන් ෂණිකවම බෙලරුස් රාජ්‍යයට විරුද්ධව සම්බාධක පනවලා තියෙනවා. විශේෂයෙන්ම බෙලරුස් රාජ්‍යයෙන් රාජ්‍යයට ගමන් කරන සහ එයින් පිට වෙන ගුවන් යානා වලට තමන්ගේ ගුවන් පතේ උඩින් ගමන් කිරීම දැන් තහනම් කරලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව තවත් නොයෙකුත් ආර්ථික සම්බාධක පැනවීම සම්බන්ධයෙන්ුත් මේ වෙනකොට යුරෝපා සංගමයත් ඒ වගේම අනෙකුත් බටහිර රටවලුත් සාකච්ඡා කරමින් ඉන්නවා. නමුත් ලුකෂෙන්කෝ ජනාධිපතිවරයා නම් මේවට කිසිම දෙයකින් සැලිච්ච බවක් පේන නැහැ. ඔහු ජාතික අමතමින් ප්‍රකාශ කරලා තියෙනවා බටහිර රටවල් තමන්ට විරුද්ධව මේ විදිහට කුමන්ත්‍රණයක් කළාට ඔහු බලාපොරොත්තු වෙනවා කියලා රුසියාව ඔහුට සහාය වෙයි කියලා රුසියාවේ සහයත් ඇතිව තමන්ගේ ආර්ථිකය පවත්වාගෙන යන්නට පුළුවන් කියන ඒ කාරණාවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ අතරතුරේ මේ අත්අඩංගුවට ගත් ප්‍රොටොෂෙවිච් මාධ්‍යවේදියාගේ ජීවිතය පිළිබඳ විශේෂම ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන කනස්සල්ල පළ කරලා තියෙන එදම ඔහුව නිදහස් කරන්න කියන ඉල්ලීම කරලා තියෙනවා. නමුත් බෙලරුස් රාජ්‍යයේ මේ අවස්ථාවේදී ඒ කිසිම ඉල්ලීමකට අහුන්කම් දෙන බවක් පේන නැහැ.
හොඳයි අමල, අපි ස්තුතිවන්ත වෙනවා. අදත් මේ ලෝකයේ තියෙන ප්‍රමුඛ පෙළේ කාරණා කීපය ගොනු කරන්නට අපේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයට එකතු වීම පිළිබඳව අද මාසයේ අවසාන සිකුරාදා ඉතින් අපිට සීමා සහිත කාලයක් තියෙන්නේ අපේ හැම විශේෂාංගයකටම අද මේ අපේ වැඩසටහන පුරාම ප්‍රචාරය වෙන. ඉතින් ප්‍රමුඛ පෙළේ කාරණා කීපය තමයි අපි එකතු කරගත්තේ. බොහොම ස්තුති අමල්. එහෙනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.